හොඳයි, අපි පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ගෙවි ගියපු දේශපාලනික සංස්කෘතිමය සහ සමාජීය කාරණා පිළිබඳව කතා බහ කරන්න තමයි සූදානම් වෙන්නේ. සුපුරුදු විදිහට සවුඳ දවසේ SBS සිංහල වැඩසටහනෙන් ශ්‍රී ලංකාවේ පුවත් විමසුමත් අරගෙන අද අපි බොහෝ දේවල් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද විශේෂයෙන්ම ගෙවුණු සතිය ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම හෙල්ලුම් කාපු සතියක් කියලා තමයි සාමාන්යයෙන් හඳුන්වන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් 45 වෙනි ජනාධිපතිවරයා විදිහට ඇමරිකානු ජනාධිපතිවරෙන් ජයග්‍රහණය කරා. මේ ජනාධිපතිවරණය ලෝකයේ තියෙන සෑම රටකටම බලපානවා කියලා තමයි දේශපාලන විචාරකින්ගේ මතය වන්නේ. අපි ඒ පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා, කොහොමද මේ කාරණා ශ්‍රී ලංකාවට බලපාන්නේ කියලා. ඒ අතරතුරේදී ශ්‍රී ලංකාවේ ලබන වසර සඳහා 2017 වසර සඳහා අයවැය ඉදිරිපත් වුණා පසුගිය සතියේදී මුදල් අමාත්‍යවරයා විසින්. අපි ඒ ගැනත් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සියලු කාරණා පිළිබඳව දැනගන්නට අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාව. අයිබෝන් සුබ දවසක් අමල්.
අයිබෝන් මధుර.
හොඳයි අමල්, අපි මුලින්ම කතා බහ කරමු අපේ ලංකාවට, විශේෂයෙන්ම මේ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් පවා බලාගෙන සිටිනවා. විශේෂයෙන්ම අයවැය ඉදිරිපත් කරාට පස්සේ මොනවද ආර්ථිකයට බලපාන කාරණා කියලා ශ්‍රී ලාංකික ජන සමාජය තුළ. දැන් 2017 වසර සඳහා අයවැය යෝජනාව ඉදිරිපත් වුණා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින්. ඇතනම දැන් කොහොමද මේ වන විට ලංකාවේ ජන සමාජය තුළ සහ ලංකාවෙන් පිටත ඉන්න විදේශීය ශ්‍රී ලාංකිකයන්ට මේ අයවැය බලපාන්නේ කියලා අපි කතා බහ කරමු මුලින්ම.
මදුර, මෙවර අයවැයෙන් අපි බැලුවොත් හැම සැරේම වෙනවා වගේ බදු ඉහළ යාමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ එක්කම අලුත් බදු හඳුන්වා දීමකුත්, විශේෂයෙන්ම කාබන් බද්ද කියලා අලුත් බද්දක් රජය විසින් හඳුන්වලා දීලා තියෙනවා මෝටරත සඳහා. ඉතින් මෙවර අයවැයත් අනිත් පසුගිය වසරත් එක්ක බලපුවාම ඒ විදිහට ජනතාවට සාමාන්‍යයෙන් බදු බර ඉහළ යන තත්ත්වයක් තියෙනවා. ඒකත් එක්කම අතරම ආයෝජනය වැඩි කර ගැනීම සඳහා යම්කිසි පියවරක් ගත්තයි කියලත් අපිට මේක බැලූ බැලමටම පේනවා. විශේෂයෙන්ම මෙතෙක් කල් තිබිච්ච විදේශිකයන් ශ්‍රී ලංකාවේ ඉඩම් ලබා ගැනීමේදී තිබුණ තහනමක්, 2014 පනවපු තහනමක්, ඒක ඉවත් කරන්න යෝජනා කරලා තියෙනවා. මේකට ප්‍රධාන කාරණාව හැටියට රජය පැත්තෙන් අතරම මුදල් ඇමතිවරයා හඳුන්වලා දෙන්නේ සමහර අවස්ථාවලදී ශ්‍රී ලාංකිකයන් දැන් පිටරටක පුරවැසි භාවය ලබාගත්තු ශ්‍රී ලාංකිකයන්ට හැකියාව ලැබෙනවා ශ්‍රී ලංකාවේ අලුතෙන් ඉදිවෙන ගොඩනැගිලි, කියන්නේ මේ කොන්ඩොමිනියම් ගොඩනැගිලිවල ඒව මිලදී ගැනීම සඳහා ඔවුන්ට දැන් ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. මේක 2014 තහනම් කළා විදේශිකයන්ට මේ විදියට කොන්ඩොමිනියම්වත් මිලදී ගැනීම, ඒ තහනම් ඉවත් කළා තියෙනවා. ඒ එක්කම ශ්‍රී ලාංකිකයන්ගේ සහකරුවන්ට, කියන්නේ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව විදේශ ජාතිකයෙක් නම්, ඔවුන්ට අවුරුදු 5ක වීසා බලපත්‍රයක් ලබා දීපටත් මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. ඊට අමතරව විශ්වවිද්‍යාල සඳහා ඇතරම ශ්‍රී ලංකාවේ වසරකට ශිෂ්‍යයන් 50,000ක් විතර විශ්වවිද්‍යාල වරම් ලැබුවට ඒකෙන් 35,000කට පමණයි ඇතරම රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නට ඉඩකඩ තියෙන්නේ. ඉතින් අර අනෙකුත් ශිෂ්‍යයන් 15,000, ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන නමුත් රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න බැරි ඒ 15,000ක සිසුන් සඳහා එක් අයෙකුට 108,000 ණයක් රජයෙන් ලබා දෙන්නට යෝජනා කරලා තියෙනවා. මේ ණය මුදලෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා ගැනීමට ඔවුන්ට ඉඩ ප්‍රස්ථා සලස්වීමට යෝජනා කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඒ වගේ සමහර විශේෂම අධ්‍යාපනය සම්බන්ධයෙන් ධනාත්මක යෝජනා තියුණයි කියලා කියන්න පුළුවන්. අනෙක් පැත්තෙන් මේ අලුත් බදු පැනවීමක් කරලා තියෙනවා. ඊට අමතරව මධ්‍යම පාන්තිකයන්ට මාසයකට 100,000 දක්වා පඩි ලැබෙන සේවකයන්ට ඔවුන්ගේ ආදායම් බද්දෙන් නිදහස් කරලා තියෙනවා. මීට කලින් ඒ තිබිච්ච සීමාව රුපියල් 50,000යි මාසයකට. ඒ මාසික බදු රහිත දීමනාව 100,000 දක්වා වැඩි කරලා තියෙනවා. ඉතින් මේක එක්තරා විදිහකට මධ්‍යම පන්තිකයන්ට සහනයක් හැටියට දක්වන්න පුළුවන්. ඒකම අනෙක් පැත්තෙන් රජය අයවැය ගේනට කලින් තිබිච්ච අපි බලනවා වැට් බද්ද 11% තිබිච්ච එක 15% දක්වා වැඩි කරා. ඒ එක්කම අන්තර්ජාල පහසුකම් සඳහා මීට කලින් තිබිච්ච 10% බද්ද වෙනුවට 25% බද්දක් හඳුන්වා දුන්නා.
හො ඊළඟට අවධානය යොමු කරමු විශේෂම මේ දැන් පසුගිය සතියේ තවත් ආන්දෝලනාත්මක සිද්ධියක් තමයි ලංකා පුරාම මේ ආබාධිත රණවිරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී විශේෂයෙන්ම මේ ඔවුන්ගේ දීමනා ලබා තිබියදීත් ඇයි මෙවන් වූ විරෝධතා ව්‍යාපාරයක් දැක්වුවේ කියලා එක් පාර්ශ්වයක් විසින් චෝදනා කරන අතර අනෙක් පාර්ශ්වය කියන්නට පටන් ගත්තා ඇයි මේ රට වෙනුවෙන් සේවය කරලා අත්පා අහිමි කරගත්ත මේ ආබාධිත රණවිරුවන්ට මෙවැනි නින්දිත වූ ප්‍රහාර එල්ල කරන්න කියලා මේක පාර්ලිමේන්තුවේ සභාවේදී පවා උණුසුම් කතාබහ කර ලක් වුණා. දැන් මේ වගේ තත්ත්වයක් පැනනගින්න මොකද්ද ඇතිවෙච්ච වටපිටාවමල්?
ඔව්, මෙතන ඇතරම මේ ආබාධිත විශ්‍රාමගිය ආබාධිත සෙවලුන් ඔවුන් කාලයක් තිස්සේ දැන් අවුරුදු 8ක් තිස්සේ ඔවුන්ගේ මේ විශ්‍රාමික වැටුප්ප ප්‍රශ්නය පිළිබඳ දිගින් දිගටම ඉල්ලීම් කරලා තිබුණා. ඉතින් ඒකේ අවසාන සාකච්ඡා පැවැත්වෙමින් තියෙන අවස්ථාවකදී තමයි මේ විදිහට විරෝධතාවයක් ඔවුන්ගේ විරෝධතාවයක් ඇති වෙලා ඒ විරෝධතා කරුවන්ට පිටස්තර අයත් එකතු වෙලා ඔවුන් ජනාධිපති කාර්යාලය වැටලීමට පාගමනින් එමින් හිටියා. ඉතින් මේ අවස්ථාවේදී ඒ විරෝධතා කරුවන් සහ ඔවුන්ට සහාය දෙන්නට පැමිණි ඒ පිටස්තර අය මෙතන රාවණ බලය සංකේන සංවිධානය සහභාගී වුණා කියලා ප්‍රකාශ වෙලා තියෙනවා. ඔවුන්ට මුලින්ම ජල ප්‍රහාරයකුත් ඊට පස්සේ කඳුළු ගෑස් ප්‍රහාරයකුත් එල්ල වුණා ස්ථාන දෙකකදී ජනාධිපති කාර්යාලයට එන්නට කලින්. ඉතින් මේවා රූප දර්ශන රූපවාහිනී නාලිකාවලත් ඒ වගේම අන්තර්ජාලෙත් බොහොම ප්‍රබල ලෙස ඒවා පැතිර ගියා. ජනාධිපතිවරයා ලංකාවේ හිටියේ නැහැ මේ සිද්ධිය වෙනකොට. ඔහු ලංකාවට ආවට පස්සේ කියා සිටියා ඔහු හිටියා නම් මේ විදිහට ආබාධිත සෙබළුන්ට විශ්‍රාමගිය ආබාධිත සෙබළුන්ට මේ විදිහට ප්‍රහාර එල්ල කිරීමට ඉඩ තබන්නේ නැතයි කියලා. ඒ වගේම නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශ මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වලා ඒ පරීක්ෂණ වාර්තාව සතියන්තයේදී අමාත්‍යවරයාට ලබා දුන්නයි කියලා වාර්තා වුණා. මේ වාර්තාවේ ප්‍රධාන කාරණාවක් හැටියට මතු කරලා තිබුණේ මෙවැනි ප්‍රහාරයක් පොලිසිය විසින් කිරීම එතන දෙන කලින් මිට වඩා උපක්‍රමශීලීව පොලිසියට කටයුතු කරන්නට තිබුණයි කියලා. ඇත්තටම පොලිසිය දොස් දර්ශනට ලක් කරලා තියෙනවා මේ වාර්තාවෙන්. ඒ අනුව දැන් ඒකට වගකිව යුතු උසස් නිලධාරීන් කවුද කියන එකත් මේ වාර්තාවෙන් හඳුනාගෙන තියෙනවා. ඒ එක්කම රජයේ කටයුතු සම්බන්ධයෙන් හරියට ඒ සන්නිවේදනය සිදු නොවනවයි කියන කාරණාවත් මේ පරීක්ෂණයේදී ඔවුන් හෙළි කරගෙන තියෙනවා. ඊට අමතරව මේකට පිටස්තර අය සහභාගී වුණා කියන ඒ කාරණාවත් ඔවුන් ඉස්මතු කරලා තියෙනවා. නමුත් වැඩිපුරම මේ වාර්තාවෙන් දෝෂාරෝපණය කරලා තිබුණේ පොලිසියේ උසස් නිලධාරියෙක්. ඔහු මීට වඩා උපක්‍රමශීලීව මේ අවස්ථාවේ සහ සංවේදීව මේ කටයුත්තදී ක්‍රියා කරන්නට තිබුණායි කියලා. මොකද පිටස්තර පුද්ගලයන් මේ ආබාධිත සෙබළුන් ඉදිරියට දමලා මිනිස් පලියක් හැටියට පාවිච්චි කරලා මේ අවස්ථාවේදී මේ ඝෂ්ණයක් ඇති කිරීම ඇත්තටම සිදු නොවන්නට තිබිච්ච කාරණාවක් කියලා තමයි ඔවුන් හඳුන්වලා දීලා තියෙන්නේ. මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදීත් සාකච්ඡා වුණා සතියන්තයේදී. සෙනසුරාදා පාර්ලිමේන්තුව රැස්වෙච්ච අවස්ථාවේදීත් මේ ප්‍රශ්නේ මතු වුණා. ඉතින් මේ සතිය අඟහරුවාදා තමයි ඊළඟ වැඩ කරන දවස වෙන්නේ. මොකද සඳුදා නිමවඩු දවසක් නිසා. එතකොට අඟහරුවාදාන් පස්සේ මේ වාර්තාවෙන් නම් සඳහන් වෙන අය සම්බන්ධයෙන් පියවර ගැනීමටත් නීති හා සාමය පිළිබඳ ඇමති සාගල් රත්නායක ඔහු මේ වෙනකොට පාර්ලිමේන්තුවට ප්‍රතිඥාවක් දීලා තියෙන්නේ.
දැන් අපි කතා බහ කරමින් සිටින්නේ පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සිද්ධ වෙච්ච උණුසුම් දේශපාලනික සහ සමාජීය තොරතුරු පිළිබඳව FA ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග SBS සිංහල ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති විමසුම සමග තමයි ඔබ මේ රැදී සිටින්නේ. අමල්, අපි ඊළඟට අවධානය යොමු කරමු මේ පලාත් මාලන මැතිවරණය පිළිබඳව. මේක බාලගිරි දෝෂය ලබලා තියෙනවා දැන් සෑහෙන කාලයක ඉඳලා. මෙතනදී මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්තුමා පසුගිය සතියේ විශේෂ ප්‍රකාශයක් කරා. දේශපාලඥයින් මැතිවරණ කොමිසමට සහ මැතිවරණ ලේකම් කාර්යාලයට සහ මැතිවරණ කොමසාරිස්වරයාට පලාත් පාලන මැතිවරණය තියන්නේ නැහැ, කල් දානවා කියලා චෝදනා කරන්නට එපා. මොකද පාර්ලිමේන්තුවේ තිබෙන බලය විෂයභාර අමාත්‍යවරයාට පවරලා තියෙනවා. ඒ නිසා විෂයභාර අමාත්‍යවරයාට ඕන වෙලාවක මේ මැතිවරණය කෝල් කරන්න, එහෙමත් නැත්නම් මේ මැතිවරණය කැඳවන්නට පුළුවන්. ඒ අතරතුරේදී මේ සීමා නිර්ණය කිරීමේ කටයුතු සිද්ධ වෙනවා අලුත් විදිහට මැතිවරණය තියන්නට. දැන් ඇත්තටම මේ දෙපැත්තට පන්දුව එහා මෙහා යනවා. කවද්ද මැතිවරණය තියන්නේ, නැත්තම් මේ කාරණාවල වටපිටාව මොකද්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරමු අමල්.
ඔව්, ඇත්තරම මෙතන මදුර මේ ව්‍යවස්ථාමය පොඩි ගැටලුවකුත් තියෙනවා. මොකද මීළඟට පලාත්පාලන මැතිවරණය පවත්වන්නට තියෙන අලුත් ඡන්ද ක්‍රමයක් යටතේ. ඒක ඇත්තටම මීට කලින් පනත සංශෝධනය කරලා ඒ විදිහට ඡන්දේ තියන්නට ඕනේ කියන එක ඇත්තටම අද නීතිගත වෙලා තිබුණට රබ කිව්වා වගේ සීමා නිර්ණය කිරීමේ කටයුත්ත මේ වෙනකොට අවසන් කරලා නැහැ. රජය බලාපොරොත්තු වුණා මීට කලින් මේ කටයුත්ත මේ අවුරුද්ද තුලම ඔවුන්ට ඉෂ්ට කරගන්නට පුළුවන් වෙයි කියලා. නමුත් මේ වෙනකොට ඔය සීමා නිර්ණය කිරීමේ කටයුතු සම්පූර්ණ කරලා තියෙන්නේ පලාත්පාලන ආයතන 60කට විතර සංඛ්‍යාවකට පමණයි. ඉතින් ඒ නිසාවෙන්ම තමයි මේ කාරණාව දිගින් දිගටම ඇදීගෙන යන්නේ. නමුත් මේ වෙනකොට විපක්ෂයේ විශේෂම ඒකාබද්ධ විපක්ෂයේ ඇත්තටම රජයට අභියෝගයක් කරලා තියෙනවා මේ එක් බුළු ඡන්දය එක දවසක තියන්නේ නැතිව දැනට සීමා නිර්ණ කටයුත්ත අවසන් කරපු ඒ පලාත්පාලන ආයතනවල පමණක්වත් අඩුතරමින් මේ ඡන්දය කෙටි කාලයක් තුළදී පවත්වන්නට ඒ කියලා. ඉතින් නමුත් රජයේ දිගින් දිගටම තර්ක කරන්නේ ඔවුන්ට මේ සියලු පලාත්පාලන ආයතනවල ඡන්දය එකම දවසක රට පුරාම පවත්වන්නට ඕනෑ කියලා. ඉතින් ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනට කියන්නේ සිංහල අවුරුද්දට කලින් මේ ඡන්දය පැවැත්වීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා. නමුත් මැතිවරණ කොමසාරිස්වරයා කියන නම් අතරම ඔහු කියන කතාව හරි මේ පැවැත්වන දිනය සම්බන්ධයෙන් ඔහුට ඇත්තටම තීන්දුවක් ගන්නට බෑ. රජය තමයි ඒ තීරණය ගන්න ඕන කවදද මේක තියන්නේ කියලා. නමුත් රජය ඒ සීමා නිර්ණ කටයුතු අවසන් කරන දවසින්දලා මාස 3ක් වගේ කාලයක් ඇතුළතදී මේ ඡන්දය පැවැත්වීමට ඔහු සූදානම් කියලා. නමුත් රජයේ විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ පාර්ශවයට එළවෙන චෝදනාව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් දෙකඩ වෙලා ඉන්න දින නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ඡන්දයට යන්නට අකමැත්තෙන් ඉන්නවා. තමන්ගේ ඒ පක්ෂයේ බෙදීම ඒ ප්‍රශ්නය निराකරණය කරගන්නතුරු ඔවුන් මේ ඡන්දයට මුහුණ දෙන්නට අකමැත්තෙන් ඉන්නවා කියන චෝදනාව ඇත්තට ජනාධිපතිවරයාගේ පාර්ශවයට මේ වෙලාවේ එල්ල වෙලා තියෙනවා.
හොඳයි, අපි බලමු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද දැක්වුවේ කියලා.
අපිට පෙනී යන විදියට මේ අවුරුද්ද ඉවර නැකන් නම් කොහොමදක් තියන්න බෑ. මොකද මේ අවුරුද්දේ දැන් වාර්තාව පිට වුණා වුණත් දෙසැම්බර් මාසේ අපිට ඡන්දයක් තියන්න බෑනේ. මම හිතනවා අප්‍රේල් 30 කලින් ඡන්ද විසීම තියන්න පුළුවන්කම ලැබෙයි. අමාත්‍යවරයා ගරු අමාත්‍යවරයා විසින් පලාත්පාලන විෂය භාර අවශ්‍ය ගැසට් නිවේදන නිකුත් කරොත් එතෙන්දලා දින 75ත් 90ත් කාලයක් අතර අපිට ඡන්ද තියන්න පුළුවන්.
අපි ඊළඟට අවධානය යොමු කරන්නේ තවත් වැදගත් වූ කාරණාවක් පිළිබඳව. මුළු ලෝකයේම අවධානය යොමු වුණා පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳව. විශේෂයෙන්ම 45 වන ජනාධිපතිවරයා විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් තේරීපත් වුණා කවුරුත් නොසිතූ විදිහට. ප්‍රබල ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව හිලරි ක්ලින්ටන් පරාජයට පත් කරමින් දැන් මේ හිලරි ක්ලින්ටන්ට ජයග්‍රහණය පතා විශේෂම ශ්‍රී ලංකාවෙන් සෑහෙන්න සහයෝගයක් ලැබුණා. විශේෂම මේ දමිළ ජාතික නායකයන් පොල් ගැහුවා, ඒ වගේම දේවකන්නලව් කරා මේ දෙමළ ප්‍රශ්නේ විසඳන්න උතුරු නැගෙනහිර ප්‍රශ්නේ විසඳන්න කියලා විල්ලා. දැන් අද වෙනකොට හිලරි ක්ලින්ටන්ගේ පරාජය වීමත් සමග අමල් මොන වගේ තත්ත්වයක්ද ඇති වෙලා තියෙන්නේ මේ විශේෂයෙන්ම දමිළ ජාතික නායකයන්ගේ පැත්තෙන්?
ඔව්, විශේෂයෙන්ම අපි දැක්කොත් LTT සංවිධානයේ කාලෙත් ඔවුන්නුත් ඇත්තටම හිලරි ක්ලින්ටන් මීට කලින් අවස්ථාවල 2008 දී හිලරි ක්ලින්ටන් ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වන අවස්ථාවේදී ඩෙමොක්‍රටික් පක්ෂයේ නායකත්වයට බරක් ඔබාමා සමග ඉදිරිපත් වෙච්ච අවස්ථාවේදී LTT සම්භවයක් තියෙන උදවිය හිලරි ක්ලින්ටන්ට ආධාර මුදල් ලබා දුන්නයි කියලා චෝදනාවක් එල්ල වුණා. ඒ චෝදනාවත් එක්ක ඇයට ඒ ලබා දුන්නු මුදල් ඇය ඒ LTT සම්භවයක් තියෙන ආයතනවලට නැවතත් ඒ මුදල් ලබා දුන්නයි කියලත් ඒ කාල වකවානුවේදී වාර්තා වුණා. ඉතින් ඇත්තටම අදහසක් තියෙනවා යම්කිසි විදිහකට හිලරි ක්ලින්ටන් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයේදී දෙමළ ප්‍රජාවගේ පැත්තට ඔවුන්ට සානුකම්පික විදිහට කටයුතු කරයි කියලා. ඒ අනුව තමයි අපි දුටුවේ සමහර ද්‍රවිඩ දේශපාලඥයන් ඇයගේ ඇය ජයග්‍රහණය කරවීම සඳහා මේ විදිහට ඒ දේවකන්නලව් කරේ. නමුත් ඇය නොසිතපු විදිහට මේ පරාජයට පත්වීමත් එක්ක ඒත් මේ පක්ෂ රිපබ්ලිකන් පක්ෂය සමගත් ඔවුන්ගේ සම්බන්ධකම් තියෙනවයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඔවුන් උත්සාහ කරනවා ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය ඒ ජාත්‍යන්තරකරණය කරලා ඒ ලෝකයේ ප්‍රබලම රටේ නායකත්වයේ බලපෑමක් එහෙම නැත්නම් මැදිහත්වීමක් ශ්‍රී ලංකා ප්‍රශ්නේ සඳහා ඇති වෙයි කියලා. නමුත් ඇත්තටම ශ්‍රී ලංකා රජයේ දිහා බැලුවත් ඇත්තටම එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ වැඩි සම්බන්ධකමක් තියෙන ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය සමග, ඉතින් මේ අවස්ථාවේදී රිපබ්ලිකන් පක්ෂය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක වැඩි සම්බන්ධකමක් තියෙන නිසා කොයි විදිහට ශ්‍රී ලංකාවේ මේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදිහත්වීමක් තියෙන කියන එක හිතන්නට අමාරුයි. නමුත් කෙසේ වෙතත් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය තීන්දුව වෙන්නේ වැඩි වශයෙන්ම ඒ රටේ ඒ නිලධාරීන් අපි කියන රාජ්‍ය දෙපාර්තමේන්තු එහෙම නැත්නම් ඔවුන්ගේ විදේශ අමාත්‍යාංශය හැසිරට කටයුතු කරන රාජ්‍ය දෙපාර්තමේන්තු තමයි ඒ කටයුත්ත කරන්නේ. ඉතින් මේකේ අපිට වඩාත්ම වැදගත් වෙන්නේ හිලරි ක්ලින්ටන්ද ඩොනල්ඩ් ට්‍රම්ප්ද කියන කාරණාවට වැඩිය මීට පස්සේ කවුද ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා හැටියට පත් වෙන්නේ කියන කාරණාව. ඉතින් අපිට ඔවුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කොයි වාගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවයිද කියන එක වඩාත්ම තීන්දුව වෙන්නේ මීළඟට පත් වෙන ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා මතයි. ඉතින් ඒක ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් කරපු නැති නිසා අපිට ටිකක් බලන් ඉන්න වෙනවා කොයි වගේ පුද්ගලයෙක්ද කොයි වගේ චරිතයක්ද මේ තනතුරට පත් වෙන්නේ කියලා.
අමල් මේ පුංචි අතුරු ප්‍රශ්නයක් මතු කරන්න කැමතියි. දැන් ඊයේ දවසේදී රාත්‍රියේදී ආර් සම්බන්ධන විපක්ෂ නායකතුමා දෙමළ ජාතික සන්ධානයේ නායකයා කියලා තිබ්බා ඩොනල්ඩ් ට්‍රම්ප් වුණත් කමක් නැහැ අපි මේ ප්‍රශ්නය ඇමරිකාවට ගෙනහිල්ලා මේ ප්‍රශ්නය විසඳ ගන්නට බලාපොරොත්තු වෙනවා කියලා. දැන් මේ ලංකාවේ උතුරු නැගෙනහිර මේ ජනවාර්ගික අර්බුදය නැත්තම් මේ විශේෂයෙන්ම දමිළ ජාතිකයන්ගේ ප්‍රශ්නය බන්දේසියේ තියලා ඇමරිකානු ප්‍රධාන පුටුවට හැම වෙලේම යොමු කරන්නට හේතුව මොකක්ද කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු.
ඔව්, ඇත්තටම ඒක බලුවත් අපි දශක කීපයක ඉඳන්ම මදුර ද්‍රවිඩ පක්ෂ උත්සාහ කරනවා ශ්‍රී ලංකාවේ මේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් වැඩි ජාත්‍යන්තර අවධානයක් ලබා ගන්නට. ඒක මේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය අපි කියන මේක ඉන්ටර්නැෂනලයිස් කරන තමයි ඔවුන් උත්සාහ කරලා තියෙන හුඟක් අවස්ථාවලදී. නමුත් රජය හැමතිස්සෙම බලන්නේ ඒකට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ කාරණාව. ඒ කියන්නේ මේක අභ්‍යන්තර කටයුත්තක් හැටියට සලකලා ඒ තුලින් මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට. ඉතින් මේ අවස්ථාවේදීත් ඇමරිකාවේ ඒ නායකයෙක් අලුත් නායකයෙක් එන අවස්ථාවකදී ද්‍රවිඩ පක්ෂ මේ විදිහට අද ඇත්තටම ලංකාවේ ප්‍රධාන විපක්ෂය වෙන ද්‍රවිඩ එක්සත් අපි කියන TNA සංවිධානය මෙවැනි පියවරක් ගැනීම මීට කලින් ඔවුන් කරපු ක්‍රියාත් එක්ක බලපුවම ඒට අනුකූලයි. නමුත් හුඟක් වෙලාවට වෙන්නේ මේ අනෙකුත් රජයවන් මේ වගේ ප්‍රශ්නයකට ඍජුවම මැදිහත් වෙන්නේ නැහැ හුඟක් වෙලාවට රාජතාන්ත්‍රික මට්ටමින්. ඉතින් මේ අවස්ථාවේදී ඊට වඩා වෙනසක් වෙයි කියලා අපිට හිතන්නට අමාරුයි.
හොඳයි, අපි අද දවසේ ශ්‍රී ලංකේය පුවත් විමසුමේ අවසාන කතාබහ විදියට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී හමුවෙච්ච ඒ තරුණයාගේ මලසිරුර සම්බන්ධයෙන් කෙරීගෙන යන පරීක්ෂණ පිළිබඳව. මේ වන විට අපිට දැනගන්නට ලැබිලා තියෙනවා අමල් මේ ඔහු දුරකථන අංක 7ක් පාවිච්චි කරලා තිනවා. මේ විනකට ඒ දුරකථන අංක 7 ඔස්සේ යම්කිසි හෝඩුවාවක් ලබා ගන්නට උත්සාහ දරනවා කියලා ශ්‍රී ලංකා පොලිසිය සහය අදාළ පාර්ශ්වයන් විසින්. දැන් මේ අපි දන්නවා සාමාන්‍ය නීති අනුව සාමාන්‍ය දැනීම අනුව සාමාන්‍යයෙන් මියගිය සිරුරක් නැත්නම් එහෙම නැත්නම් මලසිරුරක් නිවසකින් හම්බුනට පස්සේ ගෘහමූලිකයා ඇතුළු ඒ නිවසේ සිටින සියලු දෙනා ප්‍රශ්න කිරීමට ලක් කරලා අදාළ නීතිමය කටයුතු අවසන් වෙනකන් යම්කිසි රාමුවක කොටු කරගෙන ඒ අදාළ කටයුතු සිද්ධ කරනවා. නමුත් දැන් බොහෝ අය චෝදනා කරනවා සහ බොහෝ අය මේ විමසන කාරණාවක් තමයි මේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ මේ කාරණාව පිළිබඳව ඇයි රජය කිසියම් වූ මේ ලිහිසි ප්‍රතිපත්තියක් එහෙම නැත්නම් මේ ලිහිල් කිරීමේ වැඩපිළිවෙලක් අරගෙන යන්නේ දැඩි පියවරක් ගන්න නැතුව කියලා විල. මේ කාරණාව සම්බන්ධයෙන් මොනවා හරි විශේෂයක් කියන්න තියෙනවද මම?
ඔව් බදර, ඇත්තටම මේ ප්‍රශ්නය පෞද්ගලික සතියේ තිබිච්ච කැබිනට් මණ්ඩල රැස්වීමෙදිත් බොහොම දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා කියලායි වාර්තා වෙන්නේ. අපිට දැනගන්න තියෙන විදිහට කැබිනට් මණ්ඩලයේ ඇතුළතදිත් මේ ප්‍රශ්නය බොහොම දැඩිව නගලා රජයේ മന്ത്രി රජයේ ඇමති වරුන්ම මේ පිළිබඳ දැඩි විවේචනයකට ලක් කළයි කියලායි අපිට දැනගන්නට තියෙන්නේ. විශේෂයෙන්ම මේ විමල් වීරවංශ ඇමතිවරයා සම්බන්ධයෙන් පොලිසිය මන්දගාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා තමයි චෝදනා වෙන්නේ. මොකද සාමාන්‍ය පුද්ගලයෙක් මේකට සම්බන්ධ නම් මේ වෙනකොට ඔහුගෙන් ප්‍රශ්න කිරීම පමණක් නෙමෙයි සමහර විට අත්අඩංගුවට පත් වෙන්නටත් තිබුණා. මොකද මේ වෙනකොට මේ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් තමයි දැනට අපි දැනගන්න තියෙන විදිහට ලබා දීලා තියෙන්නේ. මොකද ඔහුගේ සිරුරේ කොටස් යවලා තියෙන රස පරීක්ෂකට සොයා ගන්නට ඔහුගේ මරණය සිද්ධ වුණේ කොයි ආකාරයෙන්ද කියලා නමුත් මෙතනදී මේ වෙනකොට අපිට දැනගන්නට තියෙන්නේ මේ ගෙදර ගෘහමූලිකය හැටියට හිටියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා වුණාට ඔහුගෙන් ප්‍රකාශයක් මේ වෙනකොට ලබාගෙන නැහැ. නමුත් ඔහුගේ බිරිඳන්ගෙන් පමණයි පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන තියෙන්නේ. එතකොට යම් කිසි විදිහකට රජය විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ඔහුට සහනයක් ලබා දෙනවා. එහෙම නැත්නම් ඔහු ගැන ක්‍රියා කිරීමේදී ඔහුට වාසියත් වෙන විදිහට කටයුතු කරනවා කියන චෝදනාව රජයේ ඇමතිවරුන්ගෙන්ම යොමු වෙලා තියෙනවා. මොකද අතරම මෙතන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට තමයි කෙලින්ම ඇඟිල්ල දික් කරලා තියෙන්නේ. මීට කලින් අවස්ථාවකත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ව්‍යාජ විදේශ ගමන් පළපත්‍රයකින් පිටරට යන්න උත්සාහ කරයි කියලා ඔහුව ගුවන්තොටුපළේ නතර කරපු වෙලාවේදී ඔහු අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් භාරයට පත් කරනවා වෙනුවට ඔහුට නීතිමය කටයුත්තක් කරන්නේ නැතිව ඔහුගේ තවත් විදේශ ගමන් බලපත්‍රයකින් රටින් පිටවීමට අවස්ථාව සලසා දුන්නයි කියලා අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන්. ඉතින් මෙතන එක්සත් ජාතික පක්ෂයේ විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයාට චෝදනා කරන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පෙනී සිටිලා ඔහු ඇතරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ කිරීමේ කටයුත්තේ ලොකු කාර්යභාරයක් කරන නිසා ඒකාබද්ධ විපක්ෂයේ හැටියට. ඉතින් ඒ නිසාවෙන් ඔහුට සහය දක්වනවා කියලා. මොකද එක්සත් ජාතික පක්ෂයට වාසි වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කළා තිබුණොත් පමණයි. ඉතින් ඒ කටයුත්තේදී විමල් වීරවංශ බොහොම ලොකු කාර්යභාරයක් කරනවායි කියන ඒ චෝදනාව මත තමයි මේ අවස්ථාවේදී ඔහුට පක්ෂව පොලිසිය කටයුතු කරනවා කියන කාරණාව. ඒක ඇත්තටම රජය තුලින්ම දැන් මතුවෙන්න පටන් ගන්න තියෙනවා.
හොඳයි, අපි කතා බහ කරමින් සිටියේ ශ්‍රී ලංකාවේ පුවත් විමසුම තුලින් පසුගිය සතියේ ගෙවුණු සතියේ ශ්‍රී ලංකාව තුල සිද්ධ වෙච්ච වැදගත් දේශපාලනික කාරණා පිළිබඳව, සමාජීය කාරණා පිළිබඳව AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග අපි අදට ශ්‍රී ලංකාවේ පුවත් විමසුම මෙතනින් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන සඳුදා නැවතත් මේ ගෙවෙන සතියේ වැදගත් වූ තොරතුරු පිළිබඳව කතා බහ කරමු. ශ්‍රී ලංකාවේ පුවත් විමසුමෙන් අමල් ඔබට බොහොමත්ම ස්තුතියි, සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.
Thank you.